රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
පුදුම වැඩන්නේ.
රට කරන්න මට බාර දෙන්න.
නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
අදත් අපි සුපුරුදු පරිදි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ ඉඳලා අපිත් සමග සතිපතා සම්බන්ධ වෙන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සංජීව බාලසූරි මහතාගෙන් පසුගිය සතියේ ලංකාවේ තොරතුරු ලබා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
ආයුබෝවන් නයන්.
දුමින්ද, ඇත්තටම මේ පහුගිය සතියේ ලංකාවේ අයවැය ඉදිරිපත් කළ බව අපිට වාර්තා වුණා. ඉතින් කොහොමද මේ අලුත් අයවැය අපිට මොනවද තියෙන තොරතුරු කියලා දැනගන්න පුළුවන්ද?
ඇත්තටම මේ ලංකාවේ මම දැන් මේ ඉන්නේ නුවර පලාතේ, මේ ඉඳන් තමයි අද දවසේ ඔබට සම්බන්ධ වෙන්නේ. ඉතින් නුවර පලාතේ මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේ මොහොතේ ටිකක් අර වැඩි බල කාලගුණයක් සහිත තියෙන මේ පලාතක් විදියට තමයි මේ මධ්‍යම පලාත මේ නුවර මේ නගරය හඳුන්වන්නට පුළුවන්. ඉතින් දැන් මේ ඒකත් එක්කම ඒකත් මතක් කරන ගමන් මේ ඇත්තටම පහුගිය දා මේ ජනමාධ්‍ය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා 2018 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කරා. දැන් විශේෂයෙන්ම මේ මංගල සමරවීර මහත්මයා මේ යහපාලන ආණ්ඩුවේ ඉදිරිපත් කරපු පළවෙනි අයවැය. මොකද හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයාගේ මුදල් අමාත්‍ය ධුරය අහෝසි වීමෙන් පස්සේ ඉවත් වීමෙන් පස්සේ ඊට පස්සේ මංගල සමරවීර මහත්මයා මේ අයවැය ඉදිරිපත් කරා. ඉතින් මේක එක් ආකාරයක මේ සාම්ප්‍රදායික අයවැයක් නොවන විදිහට තමයි මංගල සමරවීර මහත්මයා ඉදිරිපත් කරේ. මොකද පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා ඇත්තටම මේ විශේෂයෙන්ම මේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරා. ඒ එක්කම සමස්තය ඔහු, ඒ කියන්නේ ලංකාව හුඟක් වෙලාවට රටක් විදිහට මේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති මත පිහිටලා මේ අයවැය වගේ දේවල් කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාව තිබිච්ච නිසාම මේ මෙවර ඇත්තටම දීර්ඝකාලීන ප්‍රතිපත්ති කීපයක් මත අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ගැන විශේෂයෙන්ම කතාබහකට ලක් වුණා. ඉතින් මේ අයවැය ඇත්තටම ඉදිරිපත් කරලා තිබුණේ නයන් නීල හරිත අයවැය කියලා. එහෙම නැත්නම් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා තමයි මේ සංකල්පයක් ඉදිරිපත් කරලා තිබුණේ. විශේෂයෙන්ම ඒක නීල හරිත අයවැය කියන්නේ ලංකාවේ අර පරිසර දූෂණය පැත්තට වැඩි බරක් දීලා ඒ පරිසරයේ දූෂණය අවම කරන ආකාරයට කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව සහ තිරසාර සංවර්ධනය සමග මේ කුෂ්කාර්මික රටක් විදිහට අපි මේක කොහොමද පුළුවන් තරම් මේ හරිතකරණයකට ලක් කරන්නේ කියන කාරණාව මුල් කරගෙන ඒ දෙවෙනි කාරණාව විදිහට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන තේමාවෙන් මේ දෙක එකතු කරලා නීල හරිත අයවැය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන කාරණාව තමයි එකතුනේ. එතනදී ඇත්තටම මේ ඉදිරිපත් කරපු අයවැයේ 2018 සමස්ත ආදායම රුපියල් බිලියන 2326ක් මේ ලෙස අස්තමෙන් ගත කරලා තිබුණා. ඒ සමස්ත වියදම රුපියල් බිලියන 3001ක්. කොහොම වුණත් මේ අයවැය ඉදිරිපත් කරේ මේ විශේෂයෙන්ම මේ බිලියන 675ක අයවැය හිඟයක් සහිතව. කොහොම හරි දැන් මේ අයවැය යෝජනා පිළිබඳව යම් යම් විශේෂ කාරණා ඔබට ඉදිරිපත් කරනවා නම් මේ නීල හරිත අයවැයක් කියන කාරණාව යටතේ විශේෂයෙන්ම ලංකාවේ කියන්නේ 2045 වන විට 2045 වන විට ලංකාවේ සම්පූර්ණ වාහන විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන විදිහට පරිවර්තනය කිරීමේ ප්‍රධාන පියවරක් ලැබුවා. ඒකේ තව දෙවෙනි කාරණාවක් විදිහට 2025 වන විට සියලුම රජයේ වාහන එක්කෝ විදුලි වාහන විය යුතුයි, එහෙම නැත්නම් හයිබ්‍රිඩ් වාහන විය යුතුයි කියලා අයවැයෙන් යෝජනාවලියක් විදිහට ඉදිරිපත් කරා. එතනදී ප්‍රධාන වශයෙන් මේ ලංකාවේ ඉදිරියේදී මේ වාහන පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන් කතාබහකට ලක් වුණේ. එතනදී විදුලි වාහන විශේෂයෙන්ම දැනට ලෝකයේ වෙළඳපොළේ නිෂ්පාදනය කරලා තියෙන විදුලි වාහන මිල ඉතා පහළ වැටීමකට ලක් කරනු ලැබුවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ, ඒ කියන්නේ මංගල සමරවීර අමාත්‍යවරයාම සඳහන් කරා රුපියල් 110ක විතර අඩුවක් බදු අඩු කිරීමක් මේ විදුලි වාහන සඳහා ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම අධිසුපෝගභෝගී වාහන, විශේෂයෙන්ම පෙට්‍රල් අධිසුපෝගභෝගී වාහන මේ විශේෂයෙන්ම මේ 1600ක සීසී වැඩි වාහනවලට බද්දක් පනවනු ලැබුවා. මේ බද්ද රුපියල් 125කට වැඩි බද්දා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම විදුලි මෝටර් රථ වගේම සාමාන්‍ය ජනතාවට විදුලි මෝටර් රථ ගෙනීම තමයි දැන් ඊළඟට මේ ප්‍රධාන මේ යෝජනාව වෙලා තිබුණේ. ඒ එක්කම විශේෂයෙන්ම ශ්‍රී රෝද රථ, ලංකාවේ තියෙන මේ ශ්‍රී රෝද රථ සියල්ලම ලක්ෂ ගණනක් තියෙනවා. ඒ ලක්ෂ ගණනම තියෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලින්. ඉතින් දැන් මේ තීරෝද රථ සම්පූර්ණයෙන්ම විදුලි තීරෝද රථ ගෙන්වීම සඳහා මේ අයවැයෙන් මේ බදු සහන ලබා දුන්නා. ඒ වගේම ඔවුන්ට 90%ක් දක්වා ණය පහසුකම් ලබා දීමට යෝජනා කරලා තිබුණා. ඒ වගේම බස් අත සඳහාත් මේ ක්‍රියාමාර්ගයම ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කියන්නේ මේ ආයෝජකෙක් විදියට, එහෙම නැත්නම් හිමිකාරයෙක් විදියට 10%ක් දානකොට ආණ්ඩුවෙන් ඒ කියන්නේ ණයක් විදියට 90%ක් ලබා දෙන සැලැස්මකුත් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම තවදුරටත් දිරිදීමනා මේ විදුලි මෝටර් රථ, විදුලි යතුරු පැදි, විදුලි වාහන මේ සියල්ලම මේ පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ගෙනීමට තියෙන යෝජනාව තමයි ඉදිරිපත් වුනේ. ඒ එක්කම විශේෂයෙන්ම කාබන් බද්දක් පනවනු ලැබුවා. කාබන් බද්ද පනවනු ලැබුවේ ඇත්තටම මේ බස් රථවලටයි, ඒ වගේම මෝටර් රථවලටයි, යතුරු පැදි වලටයි. මේකෙදි මේ කාබන් බද්දක් කියන්නේ දිනකට ඉතා සුළු ගාණක්, ඒ කියන්නේ 7,017 සිට රුපියල් 2.65 දක්වා, කියන්නේ බස් රථයකට රුපියල් 2.65ක් විතර. ඒ වුණාට මේ මෝටර් බයිසිකලයකට 7,017ක් දවසකට අය කරනු ලබනවා. ඒක වර්ෂයේ දින ගණනින් අය කරන විදිහට මේ කාබන් බද්දක් අය කරනු ලැබුවා. ඒ කාබන් බද්දෙන් ලැබෙන මුදල් පරිසර සංරක්ෂණ කටයුතු සඳහා යොදවන්න අයවැයෙන් යෝජනා වෙලා තිබුණා. ඒ වගේම නයන් මේ සැර මත්පැන් වලට බද්දක් පනවනු ලැබුවා. ඒ වගේම මේ බියර් වලට, කෑන් බියර් වලට තියෙන බද්ද ඉවත් නිෂ්පා ඉවත් කරනු ලැබුවා. ඒ වගේම සරසවි සිසුන්ට රක්ෂණයක්, ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දේ සියලුම පාසල් සිසුන්ට රක්ෂණයක් ලබා දුන්නා රුපියල් 102ක. ඒ වගේම මේ මේ අවුරුද්දේ ඉඳලා සියලුම සරසවි සිසුන්ටත් රක්ෂණයක් යෝජනා කරනු ලැබුවා. ඒ වගේම මේ තවත් යෝජනා කීපයක් විදිහට කියනවා නම් පැණි රස බීම සඳහා බද්දක් පනවනු ලැබුවා. ඒ කියන්නේ මේ ලංකාවේ බොහෝ පැණි රස බීම ජාති තියෙනවා. එයින් අර වකුගඩු රෝගය සැදෙනවා. ඒ වගේම මේ දියවැඩියාව වගේ රෝග සැදෙන නිසා, බෝනවන රෝග සැදෙන නිසා මේ මේක අවම කිරීම සඳහා පැණි රස බීම බද්දක් පනවනු ලැබුවා. ඒකත් අර ග්‍රෑමයකට 750 ගානේ ඉදිරිපත් මේ ඒ පැණි රස බීමක් මේ බීම නිෂ්පාදකයින්ගෙන් ලබා ගන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම ලංකාවේ ජංගම දුරකථන කුළුණු 50,000ක් විතර ප්‍රමාණයක් ලංකාවේ හැමතැනම තියෙනවා කියලා මේ මංගල සමරවි අමාත්‍යවරයා මේ කිව්වා. දැන් මේක ඇත්තටම ඉතාම පාරිසරික වශයෙන් සහ සෞඛ්‍යමය වශයෙන් මේ එතරම් හොඳ දෙයක් නොවන නිසා මේ ජංගම කුළුණු අවම කිරීමට කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙලක් ලෙස මේ පුළුවන් තරම් ඒවා එක කුළුණකට ගන්න යෝජනා කරලා තියෙනවා සියලුම මේ දුරකථන සමාගම් වලට. ඒ වගේම ඒවා කරනකම් එක කුළුණකින් මේ මාසයකට රුපියල් 102ක මුදලක් අය කරන්න, මේ බද්දක් අය කරන්න රජය යෝජනා කරලා තියෙනවා. ඒවා ඇත්තටම මේ මොකද ලංකාවේ කොහේ බැලුවත් අර විෂුවල් පොලියුෂන් එකකුත් තියෙනවා. එක පැත්තකින් ඒක සෞඛ්‍යයටත් හානි කරයි. ලංකාවේ ඇත්තටම 50,000ක කුළුණු තියෙනවා කියන එකත් අපිට හිතාගන්නවත් බැරි තත්ත්වයක් විදිහට තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ ටවර්ස් මේ ඉවත් කළ යුතුයි කියන කාරණාව ඉදිරිපත් කරලා තිබුණා. ඒකම නයන් මේ අයවැය ඔය කියන ප්‍රධාන කාරණාව වලට අමතරව මෙවරත් වැඩිම මුදල් වෙන් කරලා තිබුණේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ අනිකුත් ආරක්ෂක කටයුතු වෙනුවෙන් දෙවනුව වෙන් කරලා තිබුණේ මුදල් අධ්‍යාපන කටයුතු සඳහා මේ වියදම් කිරීම සඳහා. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය වගේ සහ වෘත්ති අධ්‍යාපන කාරණා සඳහා තුන්වෙනුව සෞඛ්‍ය සඳහා වෙන් වෙලා තිබුණා. ඒ වගේම මහනගර මේ සංවර්ධනය සඳහා, ඒ වගේම නිවාස ලබා දීම සඳහා මේ ආදි වශයෙන් يعني විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයකට යන්න, එහෙම නැත්නම් ඒ වගේම සංචාරක ආර්ථිකයකට යන්න ඉතාම හොඳ යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම අයවැයක පෙර පුංචි සහන මල්ලක් කියලා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කීපයක් මේ ජනතාවට සහනයක් විදිහට අයවැයට කලින් දවසේ ඉදිරිපත් කරනු ලැබුවා. එතනදී ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන වෙළඳ භාණ්ඩ විදිහට සලකන ආල් මැස්සෝ රුපියල් 10කින්, ඒ වගේම අර්ථාපල් සහ ලොකුලුණු රුපියල් 39කින්, පරිප්පු රුපියල් මේ 9කින්, කරවල රුපියල් 50කින් සහ පොල්තෙල් රුපියල් 25කින් බදු අඩු කරනු ලැබුවා. ඉතින් මේ මූලික භාණ්ඩ 5-6 මේ බදු අඩු කිරීමත් සමගම ජනතාවට සහනයක් වෙයි කියන කාරණාව තමයි ඉදිරිපත් කරේ. ඉතින් ඔය කාරණාව තමයි නයන් මේ අයවැය යෝජනා මේ බ්‍රහස්පතින දවසේ ඉදිරිපත් කරනු ලැබුවා. දැන් මේ දිනවල අයවැය විවාද ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඉදිරි මාසය තුලම මේ අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.
ඔදුමින්ද ඊට අමතරව අපිට දැනගන්න ලැබුණා මේ පහුගිය සතිය ඇතුළත මේ විශේෂයෙන්ම මේ දිවයින පුරා පෙට්‍රලිගියක් තියෙනවා කියලා. ඉතින් ඒ පිළිබඳවත් ඒ වගේම අනික් කාරණා පිළිබඳවත් ඔබට මොනවද අපිට දක්වන්න පුළුවන් අදහස්?
ඔව් නයන්, මේ අයලයේ දවසේ තවත් එක විශේෂ කාරණාවක් සිද්ධ වුණා. මේ ඒකාබද්ධ විපක්ෂයේ මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම මේ අයලයේ දවසට මේ පාර්ලිමේන්තුවට ගියේ පාපඩිවල නැගලා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මේ අමාත්‍ය හිටපු අමාත්‍යවරයා මේ ගොන් කරත් එක තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒක ඇවිල්ලා අතන පොලිසියෙන් බාධා කිරීමකුත් සිදු වුණා. හැබැයි ඔවුන් ප්‍රකාශ කරේ මේ පෙට්‍රල් නෑ, ඒ හින්දා තමයි අපි මේ පාපැදියෙන් ආවේ කියන කාරණාව. එතනදී අනිත් පැත්තෙන් මේ මංගල සමරවීර මහත්මයා ඉතා හොඳ මේ කාරණයකුත් කිව්වා. දැන් මේ නීල හරිත අයවැයක් ඉදිරිපත් කරන මොහොතක මේ හරිතකරණයට ලක්වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා කියලා. හැබැයි අනිත් පැත්තෙන් කිව්වා ඔවුන් බයිසිකලේ ආවට ඊට පස්සේ ඒ බයිසිකලේ ආපහු අරන් ගියේ ආරක්ෂකයෝ කියලා පොඩි උපහාසයකුත් එල්ල කරනු ලැබුවා. කොහොම හරි නයන් මේ පෙට්‍රල් හිඟය අපි මේ භයානක විදිහට ලංකාවේ ඒ සතියක් විතර කාලයක් බලපෑවා. ඒ කියන්නේ ජනතාව ඉතාමත් මේ දැඩි ලෙස පීඩාවට ලක් වුණා. විශේෂයෙන්ම දෛනිකව මේ එදා වේල හම්බ කර ගැනීම සඳහා ඒ කියන්නේ භාවිතා කරන ස්ත්‍රීරෝද රථ හිමිකරුවෝ ඉතාම රියදුරෝ ඉතාම දැඩි අසරණතාවයකට පත් වුණා. මොකද මේ තෙල් හිඟය නිසා ඇත්තටම මේ පසුගිය සිකුරාදා ඒ කියන්නේ මේ පෙර සිකුරාදා දවසේ තමයි මේ කාරණාව ඉදිරිපත් වුණේ. ඊට පස්සේ ඉතාම උග්‍ර වුණා සඳුදා වගේ දවස වන විට. මොකද තෙල් නැවක් යෝජිත මේ IOC සමාගමට ගෙන්වන ලද තෙල් නැවක තෙල් මේ කමිටියෙන් පොරවීම නිසා තමයි මේ අර්බුදය පැන නැගුණේ. තෙල් නැවක් ආවේ බ්‍රහස්පතින්දා දවසේ. දැන් අද මම මේ කතා කරන නුවර ඉඳලත් බලුවාම මේ තවමත් මේ ලංකාවේ විවිධ පළාත්වලට දැන් නුවරත් මේ ෂෙඩ් ආශ්‍රිතව ඉතාම දිගු පෝලිම් අදත් දක්නට ලැබුණා. ඊයේ දවසෙත් ඒ තෙල් පෝලිම තිබුණා. කොහොමදත් මේක සඳුදා විතර වෙනකොට යථා තත්ත්වයකට පත් වෙයි කියන කාරණාව තමයි රජයේ විසින් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ සමනයෙන් මේ වෙනත් කාරණා විදිහට ගත්තොත් පසුගිය කාලේ හමුදාවට පොදු සමාවක් ලබා දුන්න රජයේ විසින් මේ පොදු සමා කාලයේදී හමුදාසේ බොළු 5907 දෙනෙක් යලි සේවයට මේ සපැමිණ ඔවුන්ගේ මේ ඉලාසීමේ ලිපි බාර දීලා ඒ ලියකවිදි බාර දීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම නයින් අමතාන වශයෙන් කියනවා නම් අර පාර්ලිමේන්තු මන්ත්‍රීධුරේ අහෝසි වෙච්ච ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට එයින් පුරප්පාඩු වෙච්ච මන්ත්‍රීධුරේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධානයේ ලැයිස්තුවේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ වැඩිම මනාපගත් කෙනා විදිහට පියසේන ගමගේ මහත්මයා. පියසේන ගමගේ මහත්මයා ඒ ගීතා කුමාරසිංහ මහත්මියගෙන් ඇතිවෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීධුර පුරප්පාඩුවට මේ සිකුරාදා දිනේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා. ඔය කාරණා තමයි නයන් මේ සතිය අපිට කියන්නට තියෙන්නේ.
ඔව් දුමින්ද, අදත් සුපුරුදු පරිදි අපිත් සමග සම්බන්ධ වෙලා පසුගිය සතියේ තොරතුරු අපිට ලබා දීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් ලබන සතියේ නැවත හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් නයන්.